ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි ලෝකයේ තත්විත්ති පිළිබඳව කතා බහ කරන අපේ සුපුරුදු විශේෂාංගය ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරමු. මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛයෙන්ම වාර්තා වන තොරතුරු මොනවාද? ඒ අතරතුරේදී අපිට යුදමය තත්ත්වවලට අදාළ තොරතුරු, ඒ වගේම ස්වාභාවික ව්‍යසන, ඒ විතරක් නෙමෙයි අද අපේ විශේෂාංගයට අපි ශ්‍රී ලංකාව හා සම්බන්ධව අන්තර්ජාතික වාර්තා වන තොරතුරුකුත් තියෙනවා, එයත් එකතු කරගන්න. ඉතින් මේ සියලුම තොරතුරු කතා බහ කරන්න සමාලෝචනය කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
මේ සතියේ වාර්තා වුණු ඛේදජනකම සිද්ධවීමේ අලුත්ම තත්විත්ති පිළිබඳවයි මම මුලින්ම විමසා දැනගන්නට කැමති. වසර 20කට වගේ කාලයකට පස්සේ ඇෆ්ගනිස්තානයේ ඇතිවුණු දරුණුතම භූමිකම්පාවෙන් පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් මියගිය, 1500කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබලා තියෙන මේ සම්බන්ධව වන ප්‍රවෘත්ති ලෝකයේ විවිධ ජනමාධ්‍ය විවිධ ස්වරූපයෙන් වාර්තා කරමින් තියෙනවා. අපේ ආදරණීය ආශන්නන් දැන් මේ සම්බන්ධව දැනුවත්ව ඇති. අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරු යාවත් කාලීන කරමින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න මම කැමැතියම.
දිලුක්ෂ, මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා මේ භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.9ක ප්‍රමාණෙන් තමයි මේ පක්තිකා කියන ප්‍රාන්තයට මේ භූමිකම්පාව වැදුනේ. දැනට ඒ සහන කටයුතු සම්බන්ධයෙන් තලිබාන් පාලනය මේ වෙනකොට ජාත්‍යන්තර සහාය ඉල්ලලා තියෙනවා. ඒකම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් දැන් සූදානමින් ඉන්නවයි කියලා. මේ ප්‍රදේශයට අවශ්‍ය ඒ මානුෂීය ආධාර ඉක්මනින් සපයන්න, මේ ප්‍රදේශයට ඇතුල් වෙන්න, ගුවන් මගින් ඇරෙන්න, පාරෙන් ගමන් කරන්න, එහෙම නැත්නම් ට්‍රක් රථ යවන්න වගේ දේවල් කරන්න අමාරුයි කියලා මේ අවස්ථාවේදී ජාත්‍යන්තර වශයෙන් ඔවුන් සහාය ඉල්ලලා තියෙනවා. විශේෂයෙන්ම හෙලිකොප්ටර් යාන මගින් පීඩාවට පත්වෙච්ච තුවාල ලැබපු උදවිය ඒ ප්‍රදේශෙන් ඉවත් කිරීමටත්, ඒ වගේම සහන සේවකයන් මේ ප්‍රදේශයට යවන්නට, ඒ වගේම ඊට අමතරව ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ග යැවීමටත් ගුවන් මගින් එය කරන්න සිද්ධ වෙන නිසා ඒ හෙලිකොප්ටර් අවශ්‍ය වෙන බවත් මේ වෙනකොට තලිබාන් පාලනය ප්‍රකාශ කරලා තියෙනවා.
ඔව්, තලිබාන් පාලනය ටිකක් ලෝකෙන් කොන් වෙලා වගේ හිටියේ. මේ ඔවුන් කලින් ත්‍රස්ත කණ්ඩායමක් විදිහට නම් කරලා හිටපු කණ්ඩායමක්, ප්‍රජාතන්ත්‍රවාදී බලය බිඳහෙල්ලා තමයි ඔවුන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත්තේ. දැන් මේ තත්ත්වයත් එක්ක අන්තර්ජාතික ප්‍රජාව, විශේෂයෙන්ම ඔය ලෝකයේ බලවත් රටවල් ගනුදෙනු කරන්න පටන් අරන්ද මේ පාලන තන්ත්‍රය සමගින්, මේ තලිබාන් පාලන තන්ත්‍රය සමගින්?
ඇත්තටම මෙතන මේ කිසිම රටක් මේ වෙනකොට නිල වශයෙන් තලිබාන් පාලනය පිළිගන්නේ නැහැ පාකිස්තානයේ ඇරෙන්නට. නමුත් ඛේදජනක මේ තත්ත්වය මැද්දේ බොහෝ රටවල් දැන් ඉදිරිපත් වෙමින් ඉන්නවා මේ මානුෂීය ආධාර ලබා දීම සඳහා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ලොකු මැදිහත් වීමක් මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවා. තවත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා, ඇෆ්ගනිස්තානයේ සතු විදේශ සංචිත ඩොලර් බිලියන ප්‍රමාණයක් මේ වෙනකොට විදේශ බැංකුවල ඒවා තහනම් කරලා තියෙනවා ඇෆ්ගනිස්තානයට පාවිච්චි කරන්නට. මේ අවස්ථාවේ තලිබන් වරුන් ඉල්ලීමකුත් කරලා තියෙනවා ඔවුන් ඇෆ්ගනිස්තානයට අයිති මේ මුදල් ඒ ප්‍රමාණයක් ලබා දෙන්න කියලා මේ සහන කටයුතු සඳහා. ඒ පිළිබඳ ජාත්‍යන්තරයේ හොද ප්‍රතිචාරයක් නොතිබුණාට මේ අවස්ථාවේ මේ පක්තිකා ප්‍රාන්තයට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන් නම් මේ වෙනකොටත් ඒ මූලික කටයුතු කෙරීමෙන් තියෙන බව තමයි වාර්තා වෙන්නේ.
අමල්, මම කෙටියෙන් දැනගන්න කැමතියි තවත් ස්වාභාවික වැසනයක් වාර්තා වෙනවා ඒ ආශ්‍රිත කලාපයේ බංග්ලාදේශය සහ ඉන්දියාවට බලපාපු මෝසම් වැසි හේතුවෙන්. එතනත් පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් මියගොස් තියෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එහි තත්ත්වය කොහොමද?
ඔව් දිලුක්ෂි, බංග්ලාදේශය සහ ඒ ආසන්නයේ තියෙන ඉන්දියාවත් එක්ක දේශ සීමාව ආසන්නයේ තියෙන ප්‍රදේශවල මහා ගංවතුරු ඇති වෙලා තමයි මේ විදිහට 60කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙන්නේ. දැන් මේ විදිහට බංග්ලාදේශයට වාර්ෂිකව මේ මෝසම් වැසිත් එක්කලා ඒ ගංවතුර තත්ත්වය සාමාන්‍ය දෙයක් වුණාට මේ අවුරුද්දේ බලාපොරොත්තු නොවිච්ච විදිහට මීට කලින් ගංවතුරට යට නොවන ප්‍රදේශත් ගංවතුර උදුරට ලක්ුණයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් අපි කියනවා මේ ක්ලයිමට් චේන්ජ් එක නිසා මෙවර මේ ගංවතුර උදුර මීට කලින් අවුරුදු වලට වඩා වැඩියෙන් බලපෑවයි කියලා. එතකොට මේ අපිට දැනට දැනගන්න තියෙන විදිහට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙන්නේ බංග්ලාදේශේ. නමුත් ඒ ආශ්‍රිත තියෙන ඉන්දියාවේ ඒ ප්‍රාන්තවලත් සෑහෙන පිරිසක් පීඩාවට පත් වෙනයි කියලා වාර්තා වුණා ගිය සතියේ. විශේෂයෙන් මේ බ්‍රහස්පතින්දා තමා මේ වැසි ආරම්භ වුණේ. ඉතින් ගිය සතියන්තයේ වෙනකොට මිලියන සංඛ්‍යාවක් මේ රටවල් දෙකේම අවතැන් වෙලා තිබුණා ඔවුන්ට ආධාර ලබා දීමට යුද හමුදාව පවා යොදන්නට සිද්ධ වෙලා තිබුණා.
දැන් ලෝකයේ ප්‍රමුඛතම අවධානය යොමු වෙලා තියෙන ස්වාභාවික වසන තත්ත්ව පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කළේ. ඉන් අනතුරු අපිට වාර්තා වෙනවා අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපේගේ මව්බිම හා සම්බන්ධ වන තවත් තොරතුරක්. ඉතින් ඒ අපට වැදගත් නිසා මම එය ප්‍රමුඛ කරගන්නවා ඊළඟට. හැමිල්ටන් රිසර්ව් කියන ඇමරිකාවේ එක්තරා බැංකුවක් නඩු පවරලා තියෙනවා ශ්‍රී ලංකාවට. දැන් මේ ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය මූලික කරගෙන මේ ණය ආපසු නොගෙවීම හා සම්බන්ධව වෙන කාරණාවක් තමයි මේට මූලික වෙලා තියෙන්නේ කියලායි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. සමස්තයෙන් තොරතුරු දැනගන්න කැමති මේ සම්බන්ධව.
දිලක්ෂි, මෙතන මේ හැමිල්ටන් රිසර්ව් කියන බැංකුව ඔවුන් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම් කර විශාල ප්‍රමාණයක් මිලදී අරගෙන තියෙනවා. මේ ලබන මාසේ 25 වෙනිදා ගෙවන්නට නියමිත $1,000,000,000 ස්වෛරී බැඳුම් කරේ ඒකෙන් 4 පංගුවක්, ඒ කියන්නේ $1,250,000,000 විතර අයිති මේ හැමිල්ටන් රිසර්ව් බැංකුවට. ඔවුන් දැන් ඇමරිකාවේ අධිකරණයේ නඩුව පවරලා තියෙන්නේ ශ්‍රී ලංකාව හිතාමතාම ඕනෑ කමින් මේ මුදල් ගෙවීම පැහැර හැරියයි කියලා. දැන් අපි දන්නවා අප්‍රේල් මාසේ මැද ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කරා ඔවුන් විදේශ ණය ගෙවන්නේ නැහැ, ණය ගෙවීම අත්හිටවනවායි කියලා. ඒකත් එක්කම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට යොමු වෙනවායි කියලා මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් මේ හැමිල්ටන් රිසර්ව් කියන ඒ බැංකුව ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව මේ ණය ගෙවීමට හැකියාවක් තිබුණා. නමුත් ශ්‍රී ලංකාවේ පාලකයන් විශේෂයෙන්ම ඔවුන් චෝදනා කරන්නේ රාජපක්ෂවරුන්ට, රාජපක්ෂ පාලනය හිතාමතාම මේ කටයුත්ත මගහැරීම නිසා ශ්‍රී ලංකාවට විරුද්ධව මේ නඩුව පවරලා මේ මුදල් පවර පියවා ගැනීමේ කටයුත්තකට තමයි ඔවුන් දැන් යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැනට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග කරන සාකච්ඡාවකට යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන්. මොකද මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිද්ධ කළාට පස්සේ තමයි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මුල්‍ය ආධාරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් බොහෝ විට මේ නඩු නිමිත්ත නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන පස්සට යාමේ අවධානමක් තියෙනවා.
මීළඟට ලෝකයේ ප්‍රමුඛතම කාරණාව බවට පත්වලා තියෙන මේ යුක්‍රේන අර්බුදය සම්බන්ධව ටිකක් කතා බහ කරමු. අලුත්ම තොරතුරු විදිහට වාර්තා වෙන්නේ අමල් මේ යුක්‍රේන රුසිය අර්බුදයට යුද්ධයට මූලිකත්වය ගත හේතුවක් නෙමේ නේටෝ සංවිධානයේ සමාජිකත්වය මේ ලබා ගන්න යුක්‍රේනයේ සූදානම් වීම කියන කාරණාව. ඊට පස්සේ දැන් මේ ඊයේ පෙරේදා තියුණු ලොකුම කතාබහ තමයි යුරෝපා සංගමේ සමාජිකත්වය සඳහා යුක්‍රේනය අයදුම් කරන්නට සූදානම් වෙනවා කියලා. දැන් මේ වෙනකොට වාර්තා වෙනවා යුක්‍රේනයේ මේ සමාජිකත්වය සඳහා අයදුම් කරන්න තියෙන අයිතිය මේ පිළිගත්තා කියලා යුරෝපා සංගමෙන්. දැන් එතකොට මොකක් වෙයිද? දැන් යුරෝපා සංගමයට අයත් රටක් බවට පත්වෙනවා කියලා කියන්නේ ඒ කලාපය තුළ යුක්‍රේනයට විශාල බලයක් හිමි වෙනවා. මොකද තමන්ගේ සමාජික රටවල් වෙනුවෙන් යුරෝපා සංගමේ පෙනී සිටින නිසා. දැන් එතකොට මේ කලාපයේ දේශපාලනික තත්ත්වයට මේ ඇතිවිලා තියෙන අර්බුදයට යුක්‍රේනයට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? රුසියාව මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මොකක්ද අපිට මෙහිදී උපකල්පනය කරන්න පුළුවන් දේශපාලනික සිදුවීම්?
ඔව් දිලක්ෂි, මෙතනදී යුක්‍රේනයට විශාල වශයෙන් දේශපාලනික වශයෙන් විශාල ජයග්‍රහණයක්. මොකද ඔවුන්ව දැන් යුරෝපා සංගමේ සමාජිකත්වය ලබා ගන්න ඒ දොරටුවෙන් පිවිසිලා තියෙනවා. එය ලබා ගැනීමට දැන් මූලික සුදුසුකමක් හැටියට ඔවුන්ව දැන් යුරෝපා සංගමේ සමාජිකත්වයේ අපේක්ෂකයෙක් හැටියට නිල වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් ඒක යුක්‍රේනයට ලොකු ජයග්‍රහණයක්. මුලින්ම ඔවුන් ප්‍රකාශ කර ඔබ කිව්වා වගේම ඔවුන් නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඒ නිසාවෙන්ම තමයි රුසියාව යුක්‍රේනය පෙබරවාරි මාසේ 24 වෙනිදා ආක්‍රමණය කරන්නට යොමු වුණේ. මෙතනදී දැන් ජෙලස්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා නේටෝ සංවිධානයට ඇතුල් වීම කෙසේ වෙතත් ඔහුගේ අභිප්‍රාය තියෙන්නේ යුරෝපා සංගමේ සමාජිකත්වය ලැබීමයි කියලා. යුරෝපා සංගමේ සමාජිකත්වය ගන්නවයි කියලා කියන්නේ මුළු යුරෝපීය වෙළඳපොළටම ඇතුල් වීමට ඕනට ලේසියෙන් හැකියාව ඇති වෙනවා. එපමණක් නෙමෙයි යුක්‍රේන වැසියන්ට යුරෝපා සංගමේ රටවල් වලට කිසිම වීසා ක්‍රමයක් නැතිව නිදහසේ ගමන් කිරීමේ හැකියාවත් ඇති වෙනවා. ඉතින් ඒවා තමයි යුක්‍රේනයට ලැබෙන ක්ෂණිකවම ප්‍රතිලාභ යුරෝපා සංගමේ සමාජිකත්වය ලැබුණෙන් පස්සේ. නමුත් මේ සමාජිකත්වය ලබා ගැනීමේ කටයුත්ත සෑහෙන කාලයක් යන්න පුළුවන් දිලුක්ෂි. මොකද නොයෙකුත් කොන්දේසි තියෙනවා යුරෝපීය සංගමයට එකතු වීමට, මානව හිමිකම් සුරකීම, නීති ආධිපත්‍ය සුරකීම වගේ කාරණා. ඒවට අමතරව යුක්‍රේනයේ ආර්ථිකයත් යුරෝපයේ අනෙකුත් රටවල ආර්ථිකයේ මට්ටමටම ඔවුන් ගෙන ඒමේ අවශ්‍යතා ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ පසුබිම දිහ බලපුවාම යුක්රේනයේ මේක විශාල වශයෙන් දේශපාලනික විශාල ජයග්‍රහණයක්. ඒක මෙතන යුක්රේනයේ පමණක් නෙමෙයි දිරිලුක්ෂි, මොල්ඩෝවාවටත් යුරෝපා සංගමේ සමාජිකත්වය ලබා ගැනීමේ ඒ මුල් පියවර දැන් තබලා තියෙනවා. ඉතින් සෝවියට් දේශයේ හිටපු රටවල් දෙකක් හැටියට යුක්රේන සහ මොල්ඩෝවාව ඔවුන් රුසියාවේ අසල්වාසී රටවල් දෙකක්. දැන් සිද්ධ වෙන්නේ මේ රටවල් දෙකත් යුරෝපා සංගමේ සමාජිකත්වය ගන්න ඒ තීව්‍ර පියවරත් එක්කලා රුසියාව වටා ඉන්න රටවල් නේටෝ යුද සංවිධානයේ සමාජිකත්වය නොලැබුවත් ආර්ථික වශයෙන් වඩාත් ශක්තිමත් තැනකට යෑම සඳහා ඒ මූලික පියවර ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒක බොහෝ විට රුසියාව දකිනවා තමන්ට දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් ඒක තර්ජනයක් හැටියට.
මීනකට මේ සමස්ත ලෝකයේම දැඩි අවධානය බ්‍රිතාන්‍යයට යොමු වුණා මේ සතියේ. මේ විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට සිර භාරයේ රඳවා තිබුණු විකිලීක්ස් නිර්මාතෘ ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ් සම්බන්ධ ප්‍රශ්නය. ඔබ දන්නවා ඔහුට නඩු පවරලා ඔහු සිර දඬුවම් විඳමින් සිටින්නේ. අතරතුරේදී ඇමරිකාව ඉල්ලීමක් කළා තමන්ගේ රටේ රාජ්‍ය රහස් ඔහු විකිලීක්ස් වෙබ් අඩවිය හරහා හෙළිදරව් කළා. ඉතින් ඔහු රාජ්‍ය විරෝධීෙක්, අපිට ලබා දෙන්න මේ පුද්ගලයා මේ අපේ රටට බාර දෙන්න කියලා. ජුලියන් අසාන්ජ් ආපසු ඇමරිකාවට බාර දෙනවද නැද්ද කියන අවසන් තීරණය ගැනීමේ අයිතිය හිමි වෙලා තිබුණේ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට ප්‍රීති පටෙල් අමාත්‍යවරියට. ඉතින් ඇගේ තීරණය ප්‍රකාශයට පත් කළා. ඇය තීන්දුව ලබා දුන්නා බ්‍රිතාන්‍ය ජුලියන් අසාන්ජ්ව බාර දෙන්න කැමති ඇමරිකාවට කියලා. මේක දැන් ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අසාන්ජ්ගේ ජීවිතය සම්බන්ධව ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තියෙනවා. මානව හිමිකම් සංවිධාන, නීති සංවිධාන, එතකොට ලෝකයේ අනිකුත් දේශපාලනික විචාරකයන් විවිධ ස්වරූපයෙන් මේ තත්ත්වය දකිමින් සිටිනවා. අමල්, මේ වෙනකොට මොන වගේ තත්ත්වයක්ද අපිට ඇමරිකාව පැත්තෙන්, බ්‍රිතාන්‍ය පැත්තෙන් සහ ලෝකයේ මේ සම්බන්ධව අවධානයක් යොමු කරන පාර්ශ්වය පැත්තෙන් මේ ප්‍රශ්නය පිළිබඳව අසාන්ජ්ගේ ඉදිරිය සම්බන්ධව අහන්නට ලැබෙන්නේ?
ඔව් දිලුක්ෂි, ඔහු දැන් ඇමරිකාවට පිටමං කිරීමට දැන් සූදානමින් ඉන්නේ. නමුත් මේ වටපිටාව තුළ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන, ඒ වගේම ඔබ කිව්වා වගේම මානව හිමිකම් සංවිධාන බොහොම දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා ජුලියන් අසාන්ජ්ව ඇමරිකාවට යවුවොත් ඒක ජනමාධ්‍යයටත්, ඒ වගේම ජනමාධ්‍ය නිදහසටත් විශාල තර්ජනයක් කියලා. මේ වෙනකොට රාජතාන්ත්‍රික මට්ටමින් යුරෝපා සංගමයේ අනෙකුත් රටවල ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා බ්‍රිතාන්‍යයට බලපෑමක් කරන්නටයි කියලා. ජුලියන් අසාන්ජ්ව ඇමරිකාවට පිටමං කිරීම වළක්වන්නටයි කියලා. ඉතින් මේ වෙනකොට රාජතාන්ත්‍රික මට්ටමින් බොහොම දැඩි පීඩනයකට බ්‍රිතාන්‍ය පත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. ඇමරිකාවටත් යම්කිසි පීඩනයක් ඇති වෙමින් තියෙනවා. ජෝ බයිඩන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නටයි කියලා සඳහන් වෙනවා. ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් තියෙන නඩු නිමිත්ත ඉවත් කරගන්න කියලා. මොකද ජුලියන් අසාන්ජ්ට තියෙන ප්‍රධානම චෝදනාව තමයි ඔහු ඇමරිකාවේ යුද රහස් විකිලීක්ස් හරහා ප්‍රකාශයට පත් කළයි කියලා. නමුත් ජුලියන් අසාන්ජ්ට මේ තොරතුරු ලබා දුන්නේ ඇමරිකානු සොල්දාදුවෙක් වන බ්‍රැඩ්ලි මැනින්. බ්‍රැඩ්ලි මැනිනුත් දීර්ඝ කාලයකට හිරේට නියමුණා. නමුත් ඔබාමා ජනාධිපතිවරයා ඔහුට මේ වෙනකොට සමාව දීලා ඔහුව හිරෙන් නිදහස් කරලා තියෙනවා. ඉතින් ඒ තර්කයෙන්ම පාවිච්චි කරමින් දැන් ජෝ බයිඩන් ජනාධිපතිවරයාටත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා බ්‍රැඩ්ලි මැනින්ට නිදහස ලබා දුන්නා නම් මේ තොරතුරු ප්‍රකාශයට පත් කරපු ජුලියන් අසාන්ජ්ටත් ඒ විදිහෙම සමාවක් දෙන්නට ඕන. ඉතින් මේ ජුලියන් අසාන්ජ් සම්බන්ධයෙන් තියෙන නඩු නිමිත්ත ඉවත් කරගන්න කියලා බලපෑමකුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.